Dr. Shanta Abesena. මේක හරියද එතකොට අනිත් අය? ගරු ප්‍රොෆෙසර් ක්‍රිෂාන්ත අබේසේන ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
විලාව කුචලද?
විනාඩි 13ක කාලයක්.
කරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමිය, මගේ අද මංගල කතාව කිරීමේදී මම පළවෙනිම මාව පත් කරපු ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවට, විශේෂයෙන්ම වත්තල සහ ජයාල ජනතාවට මගේ කෘතඥතාව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි වත්තල ගත්තොත් අපි අපේ ජයග්‍රහණය වැඩි ඡන්ද 45,699කින් මම හිතන්නේ වත්තල දේශපාලනයේ ඉතිහාසයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත්තා අපි ජාතික ජන බලවේගයේ හැටියට. ඒ නිසා මම වත්තල ජනතාවට විශේෂයෙන්ම මගේ කෘතඥතාව පළ කරනවා. ඒ වගේම අපේ මේ ව්‍යාපාරය තුළ කිසිම ලාභ ප්‍රයෝජනක් නැතිව ස්වේච්ඡාවෙන් වැඩ කරන ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදර සහෝදරියෝ, ඒ අය වෙනුවෙන් මගේ කෘතඥතාව මම පළ කරන්න ඕනේ. ඒක මුළු ලංකාවේම එහෙමයි. ඒගොල්ලෝ තමයි අපේ ව්‍යාපාරයේ ශක්තිය. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා, මම දේශපාලනයට පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරය තුලින්. අපි දන්නවා අපේ රටේ ශිෂ්‍යාවන් කැපවීම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම අපි දන්නවා. ඒ නිසා ඒ අයටත් උපහාර කළ යුතු වෙනවා අද මගේ පළමු කතාවේදීම. අපි දන්නවා අපේ රටේ නිදහස් අධ්‍යාපනය කන්නංගර මහත්මයාගේ නම විකුණ විකුණ නිදහස් අධ්‍යාපනය දවසින් දවස නැති කළා පහුගිය රජවල්, විශේෂයෙන්ම 77න් පස්සේ දවල පත්‍රිකාව ගෙනල්ලා ඊට පස්සේ මේ වෙනකම් එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් ගෙනල්ලා නිදහස් අධ්‍යාපනය දවසින් දවස නැති කළා. අද වෙද්දී පාසල් ළමයෙක්ට ඉස්කෝලේ යන්න හැටියක් නැහැ. පාසල් ළමයි ඉස්කෝලේ අතහැරලා යනවා. පොත් ගන්න හැටියක් නැහැ. බෑග් එකක් ගන්න හැටියක් නැහැ. ස්ලේප් පුදයක් ගන්න හැටියක් නැහැ. ඒ තත්ත්වයට අද නිදහස් අධ්‍යාපනය කියන එක පළපල්ලට ගිහිලා තියෙනවා. ඒ වගේම අපිත් එක්ක එකට හිටපු අපේ වෛද්‍ය ශිෂ්‍යෝ ඝාතනය වුණා. මම එයාවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අපි දන්නවා අක්‍රමවත් ප්‍රතිපත්ති, වෛද්‍ය අධ්‍යාපන පිළිබඳ අක්‍රමවත් ප්‍රතිපත්ති, අවිද්‍යාත්මක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිලා වෛද්‍ය අධ්‍යාපනය කඩාකප්පල් වුණා. ඒක එකපාරක් නෙමෙයි, දෙපාරක් වුණා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති, නැවත වතාවක් අපේ වෛද්‍ය ශිෂ්‍යයින්ව පාරට නොබසින වටපිටාවක් අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ අපි ඇති කරනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි දන්නවා අලුත් වෛද්‍ය පීඨ, අද අලුත් වෛද්‍ය පීඨ ඇතුලේ තියෙනවා ප්‍රශ්න. ඒ අයට ක්ලිනිකල් ෆැසිලිටීස් වල ප්‍රශ්නයක් තියෙනවා, ස්ටාෆ් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒවලට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ඒවල ඉන්න අපේ ඇකඩමික් අධ්‍යයන අංශයේ, විශේෂයෙන්ම අධ්‍යයන අංශයේ සහෝදරු, මොකද මමත් අධ්‍යයන අංශයේ හිටියා රාගම වෛද්‍ය පීඨ අවුරුදු 28කට ආසන්න කාලයක්. අවසානයේ මම නොමිනේෂන් දෙන්න ආවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට. මම දන්නවා ඇතුලේ තියෙන දේවල්. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා සියලුම වෛද්‍ය පීඨවල, විශේෂයෙන්ම අලුත් වෛද්‍ය පීඨ වයඹ, සබරගමුව, මොරටුව, ඌව වල ඉන්න අධ්‍යයන කාර්ය මණ්ඩලයට වහාම නිසි පියවර ගන්න. මම හිතනවා ඒ අය හැමෝම දන්නව ඇති කියලා. අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මිනිමම් ක්වොලිෆිකේෂන්ස්, ඒ ගැසට් එක විදිහට අධ්‍යාපනය දෙන්න, අඩුම ගානේ ගැසට් එක විදිහට අඩුම ගානේ අධ්‍යාපනය දෙන්න ඒ අය ක්ෂණිකව ක්‍රියා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට තියෙන සියලුම සහයෝගය ඒ විදිහටම දෙන්න. ඒ නිසා අපේ රටේ කිසිම වෛද්‍ය ශිෂ්‍යෙක් කිසිම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් පාරේ බැසිය යුතු නැහැ. ඒ නිසා අපි මේ ප්‍රතිඥාව අපි දෙන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා අපේ රටේ කම්කරු ව්‍යාපාරය අපි කම්කරුවෝ කම්කරු සටන් ගොවි සටන් ඇයි මේ රටේ හිටපු ජන මේ රටේ හිටපු ආණ්ඩු ගොවියා ගැන සැලකුවේ නැහැ කම්කරුවා ගැන සැලකුවේ නැහැ. ඒක බැලුවේ වෙනත් අතකින්. හැබැයි කම්කරු ව්‍යාපාරය ගොවි ව්‍යාපාර ඒ අය යම් දෙයක් ලබාගෙන තියෙනවා නම් වෛද්‍යවරු ඇතුළුව එහෙමයි යම් දෙයක් ලබාගෙන තියෙනවා නම් ඒ දේ හැමතිස්සම ලබාගෙන තියෙන්නේ විරෝධතා දක්වලා. ඉතින් මම විශේෂයෙන් පිළිගන්නේ විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා වලට. ඒ කියන්නේ වැඩ වර්ජන වලට මම ඒක පුද්ගලිකව පිළිගන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ වලට විකල්සම් එකක් තියෙන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ දේවල් ජනතාව අපහසුතාවයටපත් නොකර එයාගේ ප්‍රශ්න ගැටළු විසඳීමේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේම මම මේ අවස්ථාව කරගන්නවා ගොවි කම්කරු ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ පීඩිතයා වෙනුවෙන් කතා කරපු හැමෝටම පීඩිත ජනතාවට ආගම නිසා වෙන්න පුළුවන් ජාතිය නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආබාධිත තත්ත්වේ නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිරකරුවෙක් නිසා වෙන්න පුළුවන් ඒ කවුරු වුණත් ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම යුක්තිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතා කරපු හැම කෙනෙක්ටම මගේ ප්‍රණාමය මම අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඒ වගේම දැන් කතා කළා පාස්කු ප්‍රහාරය. දැන් පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 5යි 5 මාරක් ගත ඉවර වෙලා පහුගිය ආණ්ඩු ඒ පාස්කු ප්‍රහාරය ඇතුළේ යහපාලන ආණ්ඩු කාලේ අපි දන්නවා ඒකේ තව දේශපාලන ගැඹුරු දේශපාලන සම්බන්ධකම් තියෙනවා. නමුත් මේ තිබිච්ච ආණ්ඩු පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. හැම දෑමම ගේම් ගැහුවා හිට විවක්ෂයේ හිටු මන්ත්‍රීවරුත් ගේම් ගැහුවා. ඒක අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි ඒකනත් අපි මතක් කරනවා අපි පාස්කු ප්‍රහාරයේ විඳ තියෙන්න සාධාරණ ඉටු කරන බව. ඒ වගේම දැන් අපේ අපි කිව්වා හැමතිස්සම අපේ සභාවේ මන්ත්‍රීවරු කතා කළා ජාතික සමගිය ගැන. අපි කතා කළා අපි හැමතැනම ඉන්නවා කියලා. අපි ජාතික ජන බලවේගයේ මුළු ලංකාව පුරාම මන්ත්‍රීවරු ඉන්නවා කියලා. ඒක හොඳයි. හැබැයි ඒක විතරක් මදි. මේට ඉස්සල්ලත් ආණ්ඩුවල අනිත් දේශපාලන පක්ෂ ඒ කියන්නේ දෙමළ ජනතාව නියෝජනය කරන මුස්ලිම් ජනතාව නියෝජනය කරන අය මේ රටේ ආණ්ඩු අරගෙන තිබ්බා. හැබැයි එහෙම ආණ්ඩු අරගෙන තිබ්බත් ඒ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න දෙමළ ජනතාවගේ ප්‍රශ්න සුළු ජාතික ආගමිකින්ගේ ප්‍රශ්න ඒවා විසඳුන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආණ්ඩු හැදුවට ඒ ආණ්ඩු වලට සහභාගී වුණේ පල්ලිවටම ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මොකද්ද අපේ වෙනස? අපි ජාතිවාදී නැහැ. අපි ආගම්වාදී නැහැ. ජාතික ජන බලවේගය මේ අපේ ඉන්න 159 මෙහෙමයි. අපේ හෘද සාක්ෂිය ඒක දන්නවා. හැමෝටම සමාන අවස්ථාවන් දිය යුතු බව අපි දන්නවා. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන බව දන්නවා. ඒ නිසා ඒ වලට තියෙන සියලුම බාධක ඉවත් කරගෙන මේ රට ගොඩනගන්නේ කොහොමද කියන එක ජාතික සමගිය උඩින් සුපර්ෆිෂල් නෙමෙයි ගැඹුරව හදවතින් ජාතික සමගිය ඇති කිරීම අපි 159 බලාපොරොත්තුවක්. ඒ වගේම මගේ විද්‍යා හා තාක්ෂණයේ පැත්ත අපිට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් අපේ රටේ ඇති කළේ 1994. මම හිතන්නේ මට මතක හැටියට පළවෙනි ඇමතිවරයා හිටියේ ලංකා සම සමාජ පක්ෂයේ නියෝජනය කරන බැටී වීරකෝන් මහත්මයා. එදා ඉඳන් අපේ විද්‍යා හා තාක්ෂණයට සම්බන්ධ අමාත්‍යාංශයක් තිබුණත් සමහර කාලවල ඒවා තිබුණෙත් නැහැ. මම හිතන්නේ පහුගිය අවුරුදු 5 ඇතුළත එවැනි අමාත්‍යාංශයක් හරියට ඇති කරලා තිබෙන්නේ නැහැ. ඉතින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත්තොත් අපි කොච්චරක් වියදම් කරනවද? අපි කොච්චරක් වියදම් කරනවද විද්‍යාව තාක්ෂණයට? අපි අපේ දළ ජාතික නිෂ්පාදනයේ විද්‍යාව තාක්ෂණයට වියදම් කරන්නේ 100.12ක් 101.12ක් වියදම් කරන්නේ. හැබැයි අනිත් රටවල් ගත්තොත් එහෙම වැඩි ප්‍රමාණයක් විද්‍යාව තාක්ෂණයට යොදවනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ඊශ්‍රායල 6%ක් දළ ජාතික නිෂ්පාදනයෙන් විද්‍යාව තාක්ෂණයට වෙන් කරනවා. දකුණු කොරියාව 5.2%ක් ජපානයේ 3.4%ක් චීනයේ 2.5%ක් ඉන්දියාවත් 0.65%ක් විද්‍යාව තාක්ෂණයට යොමු කරනවා. නමුත් අපේ රටේ තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මොකද ඒ විෂය විද්‍යාව තාක්ෂණය හරියට අඳුනගෙන තිබ්බේ නැහැ මේ රටේ ආණ්ඩු. ඒක වඩා වැදගත් අපේ රටේ ආර්ථිකයට කියන එක. ඒ වගේම මම ගත්තා පහුගිය නෙමෙයි මේ වසරේ වියදම් කරපු ප්‍රමාණය අපේ අමාත්‍යංශය තුල. එයාමත් ඒ වියදම් අතරින් ප්‍රාග්ධන වියදමෙන් අපි වියදම් කරලා තියෙන 138 බොහොම පොඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙන අමාත්‍යංශය. හැබැයි මේකට සමහර සාධාරණ හේතුත් තියෙන්න පුළුවන්. සල්ලි වෙලාවට ලැබිලා නැති වෙන්නත් පුළුවන් අමාත්‍යංශයට. ඉතින් ඉවර කරනවා. එතකොට එහෙම තමයි අපි අමාත්‍යංශයට අපි සලකලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා අපිට විද්‍යාව හා තාක්ෂණ එකක් සමහරවට සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි ප්‍රැක්ටිස් කරන්න යාන්ත්‍රණයක් නැහැ. මේක සෞඛ්‍යයටත් අදාළයි. අපිට එවිඩන්ස් තියෙනවා, රිසර්ච් කරලා තියෙනවා. නමුත් ඒවා ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. ඒකට යාන්ත්‍රණයක් නැහැ. ඒක එකක් හදන්න තියෙනවා. අනිත් පැත්තෙන් අපිට අපේ ස්වභාවික සම්පත් තියෙනවා. ඒ ස්වභාවික සම්පත් වලට අපිට පුළුවන් අගයකතුකෝල බාණ්ඩ හදන්න. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අපිට අගයකතුකෝල බාණ්ඩ හදලා ඒ වලින් ආදායමක් ලබන්න පුළුවන්. අපි දැන් ළඟදී එපාල ෆොස්ෆේට් ඒක අපිට ඒකට අවුරුද්දට යන රුපියල් බිලියන 8ක් අපි ගේනවා. මෙට්‍රික් ටොන් 50,000 පිටරට නානයනය කරනවා. අපිට පුළුවන් අපේ ෆොස්ෆේට් නිධිය අපි ඒක දැන් ඉස්සරහට අපි කටයුතු කරනවා. අපේ කර්මාන්ත අමාත්‍යංශත් එක්ක එකතු වෙලා මේ රටේ ත්‍රිත්ව ෆොස්ෆේට් කියන එක හදලා ඒක අපේ පොහොරක් හැටියට දෙන්න පුළුවන් අපේ ජනතාවට. ඉතින් එහෙම තමයි අපි අපේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය ගෙනිය ඉස්සරහට ගෙනියන්න යන්නේ. අපිට අවශ්‍ය වෙනවා අගේ එකතු කළ බහඬ. ඒකෙන් අපිට විදේශීය විනිමය අපිට යන්නේ නැහැ. අපිට විදේශීය විනිමය හොයන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි අපේ අමාත්‍යංශයේ වැඩ කරගෙන යනවා. ඒ වගේම දැන් අපේ දැන් සමහර අය කියනවා මැදමාවත ගැන කතා කළා. මම දන්නේ නැහැ මොකද්ද මැදමාවත කියලා. ඉස්සර මැදමාවත කියලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් තවත් අයත් කියන හැබැයි ඒගොල්ලොත් වමට සිග්නල් දාලා දකුණට ගියේ. දැන් අර එකට හිටපු කට්ටිය නේ ISP ගැන කතා කරන ISP වැඩියෙන් ගත්තේ යහපාලන ආණ්ඩු කාලේ. එහෙම අරගෙන දැන් අපිට කතා කරනවා
මේක තමයි හැටි. ඔබට මගේ කාලය අවසන්.
මැදමාවතක් නැහැ. එකම කට්ටිය අපෙන් අහනවා අපිට රොයල් ලිකස්මත්තට ඩීල් ගන්න දානවා කියලා. මොකද අපේ ඩීල් එක අපි දන්නවා ඡන්දෙන් ඉස්සලත් ඒගොල්ලෝ අනේ කට්ටිය ඩීල් දාපු හැටි. ඡන්දෙන් පස්සෙත් ඒගොල්ලෝ එකතු වෙන්න හැටි අපි දන්නවා. ඉතින් මේවා ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. ඒ නිසා ඒ වැරදි මත ප්‍රතික්ෂේප කරලා අපි අපේ පොහොසත් රට ලස්සන ජීවිත ප්‍රතිපත්තිය ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා කියමින් ඒකට ධෛර්ය ශක්තිය අපිට තියෙනවා කියනවා. තියෙන විශ්වාසයත් අපිට තියෙනවා. ඒ විදිහට වැඩ කරනවා කියන මම කතාව ඉවර කරනවා. බොහොම ස්තුතියි.